Order, please. කතානායකවරයාගේ නිවේදන දෙදාහට අපේ මස පස්වැනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් මාගේ නිලකාමරයේ පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මේන් දැනුම් දීමට කැමැත් වෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා අරු සභානායකතුමා
2018 අංක 30 දරන විසර්ජන පනතේ 6/1 වගන්තිය යටතේ 2018/1/22 සිට 2018 දෙවැනි මාසයේ 28 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැසිශාංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා හදිසි අවශ්‍යතා වකී ව්‍යාප්තිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු කම්කරු වෘත්තීය සමිති සමන්ත සබරගමු සංවර්ධන අමාත්‍යතුමා
2015 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය මහනුවර සංවර්ධන අමාත්‍යතුමා
2017 වර්ෂය සඳහා පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාදර වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරුද්ධී හා මාධ්‍ය පිළිරත ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා
2016 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
2016 වර්ෂයේ සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂි කර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බල පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා
2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ තියෙන කුලිතය මම යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමිය
2015 වර්ෂය සඳහා උපරිම අධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මැතිතුමා වෙනුවෙන් මහාචාර්ය අසු මාරසිංහ මැතිතුමා ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි, බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2014 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, බිබිල මැදගම ටැංගල්පිටියන් ලිපිනේ පදිංචි ආර්.එම්. සරච්චන්ද්‍ර කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද අම්පාර ජල සම්පාදන පෙදෙස අංක 10 දරන ස්ථානයේ පදිංචි W. චන්දන ඉන්ද්‍රජිත් පෙරරා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුම්.
ගරු චන්දිම වීරක්වැඩි මැතිතුමා, ගරු අජිත් පෙරරා මැතිතුමා, මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවාදන මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු තිරසන සංවාද වර්ජීවි මැතිතුමාගේ ඇසීමට, ගරු විමල් රත්නායක මැතිතුමා, ගරු අග්‍රා මැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආධිකාරිණිය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා. ගරු කථානායකතුමා,
ගරු සභානායකතුමා,
සතියක් කල් ගමු.
ගරු ඩොක්ටර් දේවානන්ද මැතිතුමා, ගරු වෛද්‍ය නලින්ද ජයදිස මැතිතුමා, ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමතිතුමා ඇසීමට, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
මම ආනවා. ගරු කථානායකතුමනි, ඉදිරි දෙන්න කවුරුත් නැහැනේ ගරු කතානායක.
2 weeks time.
2 weeks time. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු පළාත් සභා පළාත්පාලන මැතිතුමා ගැතිමට.
අහනවා ගරු කතානායකතුමනි.
3 weeks time.
කතානායකතුමනි මේ අද ප්‍රශ්නක් නැති හින්දා මේ මැතිතුමාට යොමු කරන්න කියලා මම මේ අපේ සභානායකතුමාට කියනවා මේ පළාත්පාලන අමාත්‍යාංශය කියන්නේ තමයි වැදගත් අමාත්‍යාංශයක්.
ඔව්.
ඒ වගේම පළාත්පාලන මේ අමාත්‍යාංශය තියෙන අයිති විශේෂපදයට තිබුණු පළාත්පාලන මැතිවරණෙත් හිතාමතාම කල් දාලා දැන් ඒක ඈම් කරලා තියෙන්නේ. ඇමතිවරයා මෙතන ප්‍රශ්න වලට උත්තර දෙන්න එන්නෙත් නැහැ. ඉතින් තවත් මේ ආණ්ඩුව අප කී ඉදිරිපත් කරන්නේ නැතුව අහලා කියන්න මේ රජය තුල ඉන්නවද නැද්ද කියලා කියන්න කියලා.
හොඳයි අලුත් ස්ථාවර නියෝගානුව තුන් සැරේ වැඩි කල් ගන්න බෑ ඉදිරිපත් කරන්න වෙන. බොහොම ස්තුතියි. ගරු රංජිත් සොයිසා මැතිතුමා. ගරු රෝහිණී කුමාරී විජේරත්න මැතිණිය. ගරු තුෂාර ඉංජිනේරි අමරසේන මැතිතුමා. ගරු කෘෂිකර්ම ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි ආයන්නේ එක පිළිතුර ඒක වගුවක් තියන්නේ ගරු මන්තුමා ඒක එන්නද ලයිස්තු තමුණා
අපන්නායක
සභාගතක දෙවැනි ප්‍රශ්නේ පිළිතුර මේ දත්ත කෘෂිකර්ම අමාත්‍යාංශ සතුව නොමැත. තුන්වෙනි ප්‍රශ්නය කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අමාත්‍යාංශයේ පියවර යන්න එතුමා මේ සභාවට දන්නේද? පිළිතුර සියලුම පලිබෝධ නාශක ඇසුරුම් සමග සාමාන්‍ය ජනතාවගේ පරිශීලනය සඳහා භාෂා ත්‍රිත්වයෙන් පරිහරණ නිර්දේශ සහ ආරක්ෂක උපදෙස් සඳහා කිරීම. වර්ෂ 1980 අංක 33 දරන පලිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 8 වගන්තියට අනුව පෙරකන්න පුහුණු වැඩසටහන් මගින් සියලු ශ්‍රේෂ්ඨ නිලධාරීන් පලිබෝධක නාශක නිර්දේශ හා පරිහරණ විධි පිළිබඳව දැනුවත් කිරීම. ඊළඟ එක යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා ඒකාබද්ධ පලිබෝධක පාලන විධිවිධාන භෝග භාණ්ඩ සඳහා පවත්වා ගැනීම ප්‍රචලිත කිරීම. 3 පලිබෝධනාශක අලවිසල් ලියාපංච කිරීම හා සෑම පලිබෝධනාශක අලවිසලක් සඳහා පුහුණු අලවිකරුවෙකු කෘෂි රසායනික අලවි හා තාක්ෂණ සහායක පිහිටුවීම සඳහා අලවිකරුවන්ගේ කෘෂි රසායනික අලවි හා තාක්ෂණ සහාය පිහිටුවීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. පලිබෝධනාශක හිස් ඇසුරුම් ක්‍රමානුකූලව එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ක්‍රමවේදයක් ආරම්භ කිරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් මගින් කරනු ලබන දැනුවත් කිරීම. පලිබෝධනාශක පරිහරණයේදී පුද්ගලික ආරක්ෂක උපකරණ හඳුන්වා දීම හා ශේෂ්ඨයන් ප්‍රචලිත කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් අවශ්‍ය පියවර ගෙන ඇත. ආයන්න පිළිතුරු අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ පිළිතුරට ස්තුතියි. ඔබතුමාගේ පිළිතුර කියවාගෙන යනකොට මට දැනුනේ අර කෘෂි විද්‍යාව සාමාන්‍ය පෙළට හරි උසස් පෙළට හරි ඉගෙන ගන්න ළමෙක් ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන විදිය. කියන්නේ ඔය උත්තර ටික තමයි කෘෂිකර්මාන්තයේ හැමදාම දෙන්නේ. ඒකාබද්ධ පලිබෝධ පාලනය දැනුවත් කිරීම ඔය උත්තර ටික තමයි දෙන්නේ. දැන් ඔබතුමා දුන්නේත් ඒ උත්තර ටික. හැබැයි ග්‍රාමීය ප්‍රායෝගික කෘෂිකර්මාන්තයේදී ඔය කටයුතු සිද්ධ වෙන බවක් පේන්නේ නැහැ. විශේෂයෙන් අද අපේ පස නිසරු වෙලා ඒක බොල් වෙලා වසවිසෙන් තොර ආහාරයක් අපිට පාරිභෝජනයට ගන්න බැරි තරම් අපිට සොයා ගැනීමට පවා අපහසු තත්වයකට පත් වෙලා. හැබැයි එතකොට අපි අනිත් දෙපැත්තකට අපි මුණ දෙනවා. වාණිජ කෘෂිකර්මාන්තයේදී ඔය සම්ප්‍රදායික ක්‍රමානුගමනය කරමින් ලැබෙන අස්වැන්න සහ ඵලදායිතාවය ඉතාමත්ම අඩුයි. එතකොට වාණිජ කෘෂිකර්මාන්තයේ මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තයේ නිරත වෙන පුද්ගලයෙකුට ගොවියෙකුට ඔය කාබනික වගාවන් හෝ පලිබෝධනාශක භාවිතාවෙන් තොර උසස් නිෂ්පාදනයකට උසස් අස්වැන්නකට යන්න අමාරුයි. ඉතින් මේ වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරන ගොවීන් මේ පලිබෝධ පාලනය පිළිබඳව දැනුවත් කරන හෝ ඔවුන්ව ප්‍රවර්ධනය කරන අලුත් නිර්ණායකයන් හෝ අලුත් නිර්මාණශීලී වැඩසටහනක් අනුගමනය කරන්න අදහස් කරනවාද කියන එක තමයි අහන්නේ.
ගරු කතානායකතුමනි දැන් මේ සම්බන්ධව ඔබතුමා කිව්වා ආකාරයට විශේෂ දැනුවත් කිරීම වැඩසටහන් ගරු මන්තුමා ක්‍රියාත්මක වෙනවා. මන්තුමා, ඒ වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක වෙනවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින්. ඉතින් ඒ හින්දා මේ වෙනකොට කෘෂි කර්ම සංවර්ධන ඒ නිලධාරීන් ගේ උපදේශකයන් අමාත්‍යංශ ලේකම්තුමාගේ උපදෙස් අනුව ඒ ගොවි ජන සේවා ප්‍රදේශය තුළ ඒ වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක කරන්න මේ 2018 වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තියෙනවා.
දැන් මේ පාර්ලිමේන්තුවේ මීට ඉහතදී සංවාදයක් ඇති වුණා. දැන් අපේ අතුරලිය රත්න ස්වාමින් වහන්සේ මම එදත් පැහැදිලි කළා දුන්නා. දැන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ කාබනික ක්‍රමවේදයන් වලට නොගියොත් එතුමා උන්වහන්සේ කියනවා ආණ්ඩුව පෙරලනවා කියලා. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන බොහෝ අය ගම්වල ලොකු හඬක් නගනවා මේ ආණ්ඩුව තෙල් දෙන්නේ නැහැ, පෝර දෙන්නේ නැහැ, ඒ නිසා මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ කියලා.
දැන් ප්‍රශ්නේ මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
ඒක තමයි කතානායකතුමනි, මම ප්‍රශ්නේ තමයි
අහන්නේ. විවාදයක් අද ප්‍රශ්න
අහන්නේ. එතකොට දැන් ඔබතුමා ඔය යෝජනා කරන ක්‍රියාවලිය කෘෂිකර්ම අමාත්‍යංශය කිව්වට, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව කියලා කිව්වට, ග්‍රාමීය මට්ටමින් මේවා සාමාන්‍ය ගොවීන් දැනුවත් කරන ක්‍රමවේදයක් අපිට දකින්න නැහැ. මොකද ගම්වල විශේෂයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක් ඉන්නවා. ගමේ ඉන්න 15 නිලධාරියා සෑම ග්‍රාම සේවා වසමකටම එක් නිලධාරියෙක් බැගින් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි දකින්නේ ගමේ දේශපාලනික වශයෙන් යම් යම් අභිමතාර්ථ ඉෂ්ට කරගන්න දඟල්නවා මිසක් අපි ඔය කියන කෘෂිකර්මය හෝ කෘෂිකර්මාන්තයේ ඒ වැදගත් ඉසව් සඳහා දායකත්වයක් දක්වන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
අර කතානායකතුමනි, කාබනික පොහොර සම්බන්ධව මේ වෙනකොට කුපනිසලා එක ගොවි ජන සේවා මධ්‍යස්ථානයකට එක කුපනිස කෙනෙක් පත් කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව එයාට අපි වගකීම පවරලා තියෙනවා. ඒ කාබනික පොහොර දැනුවත් කිරීමේ වැඩසටහන බිම් මට්ටමටම ගිහිල්ලා දැනුවත් කරන්න කියන්නේ විශේෂයෙන් ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ඒ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ හින්දා ඒ දැනුවත් කිරීම වැඩසටහන ඒ බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙනවා ගරු කතානායකතුමනි.
හරිද? බොහොම ස්තුතියි ගරු ජයන්ත සමරවීර මහත්තුමා. ඔව් ගරු ඇමතිතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන පැහැදිලි කිරීමක් කැමතිද? ගැන් අහන්න ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, අපි ගෞරවයෙන් මේ ප්‍රශ්න යොමු කරනවා. ඉඩං හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අධ්‍යක්ෂතුමා අද ප්‍රකාශ කරලා තියෙනවා, ලෝක උරුම නක්ලස් රක්ෂිතේ මායිමේ පිහිටි ඉඩං අක්කර
20000
තුන්ට බත් දීලා කියලා.
මම ඒක පස්සේ අවස්ථාව දෙන්න, මේ පස්සේ වෙන වෙලාව අවස්ථාව දෙන්න ඔබතුමාට. ගරු ජයන්ත සමීර මහත්තුමා, ගරු වාසුදේව නානායකාර මහත්තුමා,
සමි
ගරු අධ්‍යාපන මහත්තුමා,
අයන්නේ එක, ඔව් දෙක, අපොස උසස් පෙළ විභාගය සඳහා 13 වසර ඉගෙනීම කරන ලද හා පාසලට පැමිණි ප්‍රසැතේ 80% සම්පූර්ණ වූ ඕනෑම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට පාසල් අපේක්ෂකයෙකු ලෙස වාර දෙකකදී පෙනී සිටීමට හැකියාව ඇත. එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස තමා කැමති ඕනෑම වාර ගන්නක් අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැක. එයින් ගං වතුර පීඩාවට පත් වූ ප්‍රදේශයන්හි පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ඉහත දැක්වෙන ලද කොන්දේසිවට යටත්ව අපොස උසස් පෙළ විභාගයට ඕනෑම වාර ගණනක් පෙනී සිටීමේ හැකියාව ඇත. එසේ තුනෙන් එක නැත. ආයන්න අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම පිළිබඳ කොන්දේසි වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන්නැගී නොමැති බැවින් විභාග දෙපාර්තමේන්තුව වෙත නැවත වෙනස් උපදෙස් ලබා දීමට අවශ්‍යතාවයක් නැත.
ඔබතුමාට ස්තුතියි. පිළිතුරට මේ ප්‍රකාශය කරන්න යෙදුනේ අගමැතිතුමා. අපි විපතටපත් වෙච්ච ප්‍රදේශවල ශිෂ්‍යයින්ට ඒ විපතටපත් වීමේ හේතුව උඩ ඔවුන්ට 4 වාරයක් පෙනී සිටින්නට ඉඩක් ලබා දෙනවයි කියලා. ඒ කියන්නේ පාසල හරහා. දැන්ට ඔබතුමා කිව්ව හරි දැන්ට තිබෙන නීතිය අනුව 2 වාරයි. 80%ක් පැමිණීමේ ලේඛනවල තිබෙන්නා වූ සාර්ථකත්වය උඩ දැන් මේ ගංවතුර හේතු උඩ, විපත් හේතු උඩ, නායම් හේතු උඩ ඒ අයට පාසලට නිසි වාර දින ගාන එන්න බැරිවීම එසේ තිබුණත් ඒ පැමිණීමේ ලේඛනවල අඩුව නොතකා ඔවුන්ට විභාගයට පෙන්නේ හිතීමටත් ඔවුන්ට පාසලින්ම දෙවරකට වඩා තුමරක් හතරවරක් මන් දන්නේ පෙනී හිටීමට මොකද දැන් දෙවනි වර නම් පෙනී හිටියේ අර විපතටපත් වෙච්ච කාලේ දරුවෙක් එතකොට ඒ විපතටපත් වෙච්ච කාලේ මූණ දින්නු තත්ත්වේ නිසා තුන්වෙනි වරත් පාසල ගානේ පාසලෙන්ම පෙනී හිටින්නට අවස්ථාවක් දෙනවද ඒතොර අර අගමැතිතුමා කිව්ව ප්‍රකාශය අනුව මේ ඕනම කෙනෙකුට ඕනම වාර ගානක් පෙනී හිටින්න පුළුවන් බව ඔබතුමා කිව්වා ඒක නිවැරදි මේ පෙනී හිටින්නට අවසරයක් දෙන්න උවමනා නැහැ. නමුත් මේ අවසරේ උවමනා වෙන්නේ අර පාසල මගින් පෙනී හිටීමේ ප්‍රශ්නේ උඩයි. ඔබතුමාට තේරෙනව ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා හිටපු අමාත්‍යතුමා කිව්ව ආකාරයට 180 බලපාන්නේ නැහැ ගං වතුර තිබ්බ ප්‍රදේශවල පැමිණීම අවශ්‍ය වෙන්නේ නැහැ. පැමිණීම අඩු වුණත් ඒගොල්ලන්ට උසස් පෙළ සඳහා පෙනී හිටීමේ හැකියාව දැනටමත් අපි ඒක දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව ගරු කතානායකතුමනි මේ මං හිතන්නේ ඔබතුමා අහන්නේ මේක ඇත්තටම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නයක්. මොකද හේතුව අපි දැනුම් දීලා තියෙනවා ඒ කාලේ අපි දැනුම් දුන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මොකද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තමයි තීරණය කරන්නේ වාර කීයකදී විශ්වවිද්‍යාලයට අතුලත් කර ගත යුතුද කියන එක. ඒක තුන් වාර තුනක් ඇතුළත අතුලත් කර ගත යුතු බව ඒ නීතිය දාලා තියෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතින් අපි ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා.
ඒ පිළිතුර අනුවත් එය ඔබතුමාට අයිති නැති බව ඔබතුමා කියන්නේ මම පෙන්වන්නේ ඔබතුමාගේ විෂයපත්‍රයට අයිති වෙන උසස් පෙළ දක්වා විශ්වවිද්‍යාලයට ඇතුළුීමේ ප්‍රශ්නේ නෙමෙයි. උසස් පෙළ දක්වා විභාගයට ඉඳ ගැනීමට පාසල මගින් ලැබෙනා වූ අවස්ථාව මේ විපතරපත් වූ තැන්වල එවැනි ගැටලුවක් ඇති බව පෙන්වන උදවියට තවත් වාරයක් හෝ දෙකක් ඔවුන්ට තුන්වැනි වාරේ දෙවැනි වාර නම් ඔවුන් පෙනී හිටියේ තුන්වැනි වාරයකට පෙනී හිටියේ. එතකොට අගමැතිතුමා කිව්ව හැටියට ඔය කාරණාව අදාළ වෙන්නේ ඔබතුමාගේ පාසල ගණනේ පාසලෙන් මේ විභාගයට පෙනී හිටීමට ඉඩක් ලැබෙනවා නම් අන්න ඒ ප්‍රශ්නයයි ඔබතුමාට යොමු කරා.
ගරු කතානායකතුමනි ගරු අමාත්‍ය හිටපු අමාත්‍යතුමනි දැන් පාසල මගින් දෙපාරක් පමණයි උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ. තුන්වැනි වර පෙනී සිටීමට ඉල්ලුම් කළ හැක්කේ පෞද්ගලිකව ඉල්ලුම් කිරීමෙන් පමණයි. ඒ වගේම තුන්වැනි වර පමණක් නෙමේ හතරවැනි වර පස්වැනි වර හයවැනි වර ඕන වරක් පෞද්ගලිකව පෙනී සිට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ඔබතුමා කියන පරිදි මං හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙනවා නම් දෙවැනි වර නැතුව තුන්වැනි වරත් පාසලෙන්ම ඉල්ලන්න ඕනේ කියලා අපි ඒ ගැන අපිට පුළුවන් ක්‍රියා කරන්න ඕන නම් හැබැයි මට තේරෙන්නේ නැහැ මේ ඒක තමයි ගංවතුර අවස්ථා ගංවතුර අවතැන් වූපත් ප්‍රදේශවල විතරයි ඒක මම දැනුම් දෙන්නම්. ඒ වගේම මේ මට තේරෙන විදිහෙන් නම් ගරු මන්ත්‍රීතුමනි දෙපාරක් පාසලෙන් පෙනී හිටලා තුන්වෙනි වර පෞද්ගලිකව පෙනී හිටින්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ආපහු මම දන්නේ වෙනම අපි ආපහු වර ළමයිව පන්තිවලට ඇතුළත් කළ යුතුව තිබෙනවා එහෙම වුණොත් මම දන්නේ එච්චර මේ අවශ්‍යතාවය තියෙනවා නම් පෞද්ගලිකව දාලා මේක මොකද අවුරුදු දෙකක් ඉඳලා තවත් අවස්ථාවක් දීලා පාසල තුළ ඉගෙනගෙන ආපහු පාසල තුළින්ම ඉල්ලන්න ඕනේද එහෙම ඉල්ලීමේ කොච්චර තියේද කියලා මට එකපාරට මේ අවස්ථාවේ කියන්න බෑ. මං හිතා ඉතාම සීමිත කොටසක් ඉදී හැබැයි අපි දැනුම් දීලා තියෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ දිනවලත් ඒ කාලේ අග්‍රාමාත්‍යතුමා කිව්වහමත් අර ගංවතුර ඇතිවෙච්ච ප්‍රදේශවල දරුවන්ට තුන්වෙනි පාරක් විතරයි ඉල්ලන්න පුළුවන්කම තියෙන විශ්වවිද්‍යාලය යන්න හතරවෙනි පාරත් ඒගොල්ලන්ට ලබා දෙන්න කියලා ඉල්ලන්න කියලා දැනුම් දීලා තියෙනවා. මම ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවට පස්සේ මම ආපහු අද විභාග කොමසාරිස්තුමාටයි ලේකම්වරයාටයි උපදෙස් දුන්නා නැවතත් ඒක මතක් කරලා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ පාසලෙන් ඉල්ලීමට අවස්ථාව තියෙනවා නම් එහෙම කවුරු හරි ඉන්නවා නම් මම ඒකත් ලෑස්ති කරලා දෙන්නම්. මම අදම උපදෙස් දෙන්නම් ඒ සම්බන්ධයෙන්.
හොඳයි බොමිතරි. හොඳයි බුද්ධික පැත්තට මේ සම්බන්ධයෙන්ද ගරු ඇමතිතුමා කැමතිද පැහැදිලි කිරීමක් කරන්න?
කැමති ගරු කතානායක. කතානායකතුමනි ඇමතිතුමා ඉතා වැදගත් දෙයක් කිව්වා මේ ගංවතුරට අහු වුණු ප්‍රදේශ ඔබතුමත් ආව අපේ ප්‍රදේශයේ ගරු කතානායකතුමනි ගංවතුර පරීක්ෂා කරන්න 180 බලන්නේ නැහැ කියලා. මම දැන් ඇමතිතුමා මේක මුලින්ම කියපු වෙලාවේ ෂණිකව මම මගේ දුරකථනයෙන් විමසුවා මාතර ජාතික පාසල් කීපයකට. දැන් ඒ ජාතික පාසල් වල විදුහල්පතිතුමන් ළමේ වෙනකොටත්
ඔය 181 කාරණේ පිළිබඳව තදින්ම තීන්දුව කළ ඇඩ්මිෂන් වලට නන් ලියලවල තියෙන ප්‍රතිශතය විතරයි. දැන් ඒ නිසාම ගම් වතුරට අහුවෙච්ච ප්‍රදේශවල යම් පිරිසක් ඉන්නවා උසස් පෙළට නම් ඇතුළත් කළ ලෙවල නැහැ. දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා ඒ දරුවෝ. දැන් නම් ඇතුළත් කළ ලෙවලත් නැහැ. දැන් නම් දාගන්න වෙලාවකුත් නැහැ. දැන් විභාගෙ තියන්නත් තව තියෙන්නේ මාස කීපයයි. මොකද්ද මේකට ගන්න පැහැදිලි ක්‍රමවේදයක් අවශ්‍ය වෙයි.
කරුණාකරලා මේ විදුහල් ටික දෙන්න. මේ මේ විදුහල් ඇතුළේ නෙමේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන්නේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මේ චක්කලේක නිකුත් කරන්නේ, මේ පාසල්වලට සහ දැනුවත් කරන්නේ, සහ ඒගොල්ලන්ට උපදෙස් පැතිවිතුව තිබෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වහාම අපිට දැනුම් දෙන්න. ඒ වගේම කරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා මම කැබිනට් පත්‍රිකාවක් ගේන්න ඉදිරියේදී උදේ 7:00 1:00 සතියේ දිනවල පාසල් පැවැත්වෙන වේලාව තුලදී පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරලා. මොකද දැන් අපි ගුරුවරු අරගෙන තියෙනවා, විදුහල්පතිවරු 4000ක් කරන් තියෙනවා. ඔබතුමා දන්නවා ගොඩක් අඩුපාඩුකම් සපුරලා තියෙනවා. ඒ නිසා දැන් මේ අවසර තුලත් අපි සියලුම ගුරු පුරප්පාඩු පුරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඉක්මනින්ම කැබිනට් පත්‍රිකාවක් ගේනවා. උදේ 7:00 1:00 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරලා, මොකද මේ පාසල වෙත යොමු කරන්න ඕනේ. දැන් මේක සමහර වෙලාවදී විලාසිතාවක් වෙලා, අපි හිතන් හිටියේ මේ මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ අරවා මේවා කියලා, ඊටත් වැඩිය දැන් නිකන් ඒක විලාසිතාවක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධිනුත් අපි කැබිනට් පත්‍රයක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා.
හොඳයි. ඔව්, මොකද ගරු මන්ත්‍රීතුමා මේ
වෙනි කාරණේ ඉතා හොඳයි. හැබැයි ඒකෙදි නිශ්චිත කරන්න මේ උසස් පෙළ පුනරීක්ෂණ පන්තිත් නවත්තන්න වෙයි. නැත්තම් පුනරීක්ෂණ වලට තමයි ඉස්කෝල ළමයිව ගෙන්නගන්නේ. දැන් පුනරීක්ෂණ පන්ති තියන්නේ දෙවැනි වර විභාග කරන අයට. හැබැයි පුනරීක්ෂණ පන්ති නාමයෙන් තමයි ගෙන්නගන්නේ පළවෙනි සැරේ විභාගෙ ලියන ළමයි.
දැන් අපි එකට යමු. හරි. බොමිතුති ගරු ඉෂාක් රහමන් මැතිතුමා.
එහෙම අපි විරුද්ධයි.
ගරු ඉෂාක් රහමන් මැතිතුමා
අහනවා ගරු කතානායකතුමනි.
Weeks time sir.
Right.
දෙවැනි මාතේ පළවෙනි ප්‍රශ්නයේ ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අහනවා විපක්ෂය. දෙවෙනි ප්‍රශ්නකරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රශ්න අහනවාද?
නෑ, ඉස්කෝලේ කාලේ තහනම්.
රිප්ලයි
ටේබ්ලින් ඉට්.
ටේබ්ලින්. දුනගාරු චමින්ද විජේසිරි මැතිතුමා
ටේබ්ලින් ඉට්.
ටේබ්ලින්. හතරගරු සෝරි පහගරු ඩග්ල දේවානන්ද මැතිතුමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ මැතිතුමා.
He
was here. You tabling it?
Two weeks time.
ගරු වෛද්‍ය නරින්ද ජයසේ මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමා ඇසීමට.
Two weeks.
නමේ ගරු රංජි සොයිස මැතිතුමා ගරු උසස් අධ්‍යාපන මැතිතුමා
ඇසීම. මම ආනව ගරු කතානායකතුමනි.
Two weeks.
10 ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය. Yeah, tabling it. Good, thank you. ගරු ජයන්ත සමරීර මැතිතුමා ගරු උසස් අධ්‍යාපන
ගරු කතානායකතුමනි
ටේබ්ලින් ඉට්
ටේබ්ලින්
යස් සර්
ගුඩ් රයිට් මොහොතේ පොඩ්ඩයි ජයස් වන් මොහොත යයි මම අර අවස්ථාවක් දෙනවා කිව්වා මේ ගරු සිසර ජයකොඩි මැතිතුමා
ගරු කතානායකතුමනි අද 2018 අප්‍රේල් 15 පස්සෙනි බ්‍රහස්පතින්දා ලක්බිම් පුවප්පතේ සඳහන් වෙනවා ලෝකෝරුම නක්ලස් රක්ෂිතයේ මායිමේ පිහිටි ඉඩං අක්කර 21000ක් හිතවතුන්ට බත් දීලා කියලා. විශේෂයෙන්ම ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකටත් අයිති මේ ඉඩම් ප්‍රමාණය ප්‍රබල දේශපාලඥයෝ දෙන්නෙක් විසින් ඉඩං අක්කර 21000ක් බත් දීලා කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම මේවා තුළ
ඒක හොයලා බලන්න
වැවිලි කර්මාන්තයට අදාළව නොවන පදිංචි වීම සඳහා ඉඩම් කට්ටි බෙදා දීන් සිදු කරමින් පවතින බව ප්‍රකාශ කරනවා. ඉඩම් හා කෘෂිකාර්ම ප්‍රසංස්කරණ ව්‍යාපාරයේ අධ්‍යක්ෂතුමා ඒ පිළිබඳව අපි ගරු පාර්ලිමේන්තුවෙන්
ගරු සභානායකතුමා
පිළිතුරක් අපේක්ෂා කරනවා.
ගරු කතානායකතුමනි මේ ලිපිය මම දැක්ක සීනි උස් එකේ තියෙනවා. මමත් ඔය බලනවා. සීනි උස් එකේ තියපු එකක් තමයි. ඒ කියන්නේ විපල් විද්‍යා මහත්තයාගේ වෙබ්සයිට් එකේ තිබ්බ එකක් තමයි තපොඩ්නාසි ඇහුවේ. මේක අමූලික බොරුවක්.
හොඳයි.
මේක අමූලික බොරුවක්. ලාභ නොලබන වතු සමාගම් වලට දෙන්න භාණ්ඩාගාරයෙන් පත් කරපු කොමිටියක් තියෙනවා. ඒ කොමිටියෙන් නිර්දේශ කරලා තියෙනවා සමහර වතු පෞද්ගලික අංශයට දෙන ලාභ නොලබනෙවා. ලාභ ලබනෙවා දෙන්නේ නැහැ.
හොඳයි.
ලාභ නොලබනෙවා. නමුත් එහෙම අපි තාම කිසිම පියවරක් කරන්නේ නැහැ. මේ පට්ටපල් බොරු වෙබ්සයිට් එකේ තියෙන වල මෙතන අහනවා.
ආ හොඳයි. බොහොම ස්තුතියි. හරි.
පට්ටපල් බොරු.
නෝනේ අයිය රිප්ලයි නෝ ගරු මන්ත්‍රීතුමා. හරි. ගරු විමල් රත්නායක මැතිතුමා
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 22-3 යටතේ මම අහන්නේ ලිපි ලේඛනාදිය පිළිගැන්වීමේදී එහි අඩංගු කරුණු ගැන කෙටි විස්තරාත්මක ප්‍රකාශයක් කළ හැකිය. එහෙත් පිළිගැන්වීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධ විවාදයක් නොපැවැත්විය යුතුයි කියලා. ඒ යටතේ ගරු කතානායකතුමනි, මම ප්‍රශ්න යොමු කරන්නේ ආණ්ඩුවේ සභානායකතුමාට. අද දිනේදී ඔබතුමාලා ටේබල් කළ තිබෙනවා පරිපූරක ඇසමේන්තු ප්‍රමාණයක්. ඒ අනුව ගරු කතානායකතුමනි, ශීර්ෂ රාශියක් ඇත්තේ මිලියන් සම්පූර්ණ එකතුව ගත්තොත් රුපියල් මිලියන් 7000කට ආසන්න රුපියල් මිලියන 7000ක පමණ පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අර්ථයේ කරු කතානායකතුමනි, ලක්ෂ 41ක් වෙන් කළ තිබෙනවා විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ මෙහෙයුම් කල්බදු ක්‍රමයටතේ ලබාගත් වාහනේ බදු කුලී වේදම් වෙනුවෙන් ප්‍රතිපාදන කිවිදි. එතකොට අපිට කියන්න ඕනේ මේ විශේෂ කාර්යභාරය පිළිබඳ ඇමතිවරයා පසුගිය කාලය තුළ මොනවද රට වෙනුවෙන් කළේ, ඇයි වාහනයක් අවශ්‍ය වෙන්නේ. දෙක තමයි කරු කතානායකතුමනි, මේක ඉතාම විශේෂයි. අපි පසුබිම් වාර්තාවක් ඉල්ලා සිටිනවා මේකට. 2018 ජනවාරි 31 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශැංග්‍රිලා හෝටලය සඳහා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ මහනගර සභාවට ගෙවිය යුතු හිඟ කිවිසුම් ගත බැඳීම් නිරවුල් කිරීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම. අපි දැනගන්න කැමති කරු කතානායකතුමනි, රාජපක්ෂ පාලනයෙන් මේක සින්නක්කරව දුන්නා. දැන් මේගොල්ලෝ මොකටද ශැංග්‍රිලා කේවට රජයේ මුදල් ගෙවන්නේ කිය.
හොඳයි, ඒක ටේබල් ගන්න කරු මන්ත්‍රී මාගේ දැන් පිළිතුරු දෙන්න මම ටේබල් කරනවා.
තවත් එකක් තිබෙනවා කරු කතානායකතුමනි,
තත්පර ටේබල් කරන්න ගරු සභානායකතුමනි. හොඳයි, will you reply that honorable
ගරු කතානායකතුමනි, මේ ගරු මන්ත්‍රීතුමාට ඕනනම් මේක සම්බන්ධ විවාදයක් දෙන්න පුළුවන්.
නෑ නෑ, ඔව්
විවාදයක් දෙන්න පුළුවන්.
අපිට විවාදයක් ලබා දී අපි කණ්ඩායම් නායකරැස්වීම දෙක ඉල්ලන්නම්. නමුත් ඊට වඩා ඔබතුමාට වගකීමක් තිබෙනවා, ඒකත් අපි ඉල්ලන්නම්. ඔබතුමාලාට වගකීමක් තියෙනවා මේක අනුව පැහැදිලි කිරීමක් කරන්න ගරු සභානායකතුමා. ඒ නිසා දැන් උදාහරණයක් ගත්තොත් මේක තියෙනවා, මේ රාජ්‍ය අමාත්‍යරයට වාහනයක් ගන්න මිලියන් 43යි, අග්‍රාමාත්‍යරයාගේ ආරක්ෂාව සඳහා වාහන ගන්න ලක්ෂ මිලියන් 10යි.
ඔබතුමා බලලා කියන්නේ කොහෙද
බලන්න. ජනාධිපති
පැහැදිලි
කිරීම. නෑ නෑ නෑ. විශේෂ කාර්යභාර අමතිවරයාට ගෙවන්නේ ඔයගේ සල්ලිද? මොකටද විශේෂ කාර්යභාර අමතිවරේ? ඇයි මේ සල්ලි ගෙවන්නේ? අපිට අහන්න අයිතියක් තියෙනවා.
We have given a brief description of the allocation. If they want, we can give a debate.
මේක
රජය වෙනුවෙන් ඉදිරිපත් කරුවේ. දැයි ඊයේ දැන් මේ විශ්වාස භංගය පැරදිලා තරහා ගිහිල්ලා.
හොඳයි, ඔබතුමා ඉදිරිපත් කරන්න. ආ,
විශ්වාස භංගය පැරදිලා තරහා ගිහිල්ලා අපිට බණිනවා. අපි පාලියේ නැහැ විශ්වාස භංගය පැරදුනාට. අපි පාලියේ නැහැ.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පනත් කෙටුම්පත් පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා, ගරු සභානායකතුමා.
අයිමු වටේ වන්ස්
දෙවෙනි වර ආරක්ෂක අරමුදල් සංශෝධන 1985 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවැනි වර කීම කවද්ද?
බොරව.
දෙවැනි පනත පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
එමු අයිටම් 2 සර්.
දෙවැනි වර කීම කවදාද?
ප්‍රාදේශ සභා සංශෝධන 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවැනි වර.
දෙවැනි වර කීම කවදාද?
බොරව.
හොඳයි. ප්‍රධාන විෂයාංක 1-3 දක්වා මෝටර් වාහන පනත යටතේ නියෝග 3ක් අනුමත කිරීමට. දහයයි 100 සිට
ගරු කතානායකතුමනි,
11:30 දක්වා. නෝ, 10:30 සිට
ගරු කතානායකතුමනි, අයිටම් 2 අද අපි ඒක ගන්නෙ නෑ. මොකද
සජිකරණ සංවිධානය ගන්නෙ නෑනේ.
අපි ගන්නෙ නෑ මොකද කලින්ම දැනු දෙන කැමති මන්ත්‍රීවරුන්ට නැත්තම් මේ 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 කතා කරන්නේ නිරපරාධය මෙතන කාලය නාස්ති කරයි.
ඔව්. අයිටම් 4 නේද ඒක? අයිටම් 4. එතකොට ආද මේක අයිටම් 1 එකයි තියෙන 12යි තියෙන.
අධිකරණ සංවිධාන පනත අද අපි
අයිටම් 4.
අද අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක සංශෝධන වගේක් තියෙනවා. ඒ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව ඒ සංශෝධන සකස් කරුවා ඊපස්සේ අපි ඉදිරිපත් කරනවා.
හොඳයි මේක අපි 11:00 හමාර ඉඳලා 12:00 හමාර වෙනකම්. නේ? ඔව්. 12:00 හමාරට ඉවරයි. 12:00. එහෙනම් අපිට අද පාර්ටි ලීඩර්ස් එක්කත් ඇවිත් තියෙනව නේද? ඊට පස්සේ අපිට 12:00 හමාරට ඉවරලා තියෙනවා මේ කල්පනා අවස්ථාව යෝජනාවකුත් තියෙනවා. ඈ 12 මාට ඉවර කරපු සභානායකතුමා. ඔව්.
සර් පාටි ලීඩර්ස් will have at 12:30 then.
12:30 මට අමාරු ජාසි EU delegation which I am supposed to meet from 12. 12 to 2 I am involved in the EU delegation. I can make it at 2. Can you make it at 2? එදිර 1:30 වලට ගන්න වෙනවා මේ කල්පනා අවස්ථාව යෝජනාව. නේ? No, 12 to 2 I'll be involved with the EU delegation. But we can meet at 11:30 if you'll agree. For the party leaders.
No, there's a meeting chaired by the Prime Minister at 11:30.
Then we'll make it at 2.
Okay.
Yes. Thank you. One Garu Sabana to Ajipat Karan Karnu, Ekate Tuna.
Dulamati Rayo.
Ekasi Tuna Dakwa was my Ajipat Karan.
I move item 1, 2 and 3.
Garu? Garu Asoka Abe Singh Mathuma.
Garu Kathanayaka Thumani. Ada dina mota wahana panate yatate niyoga 3ak sandaha parliamentu anumathiya laba ganeemata awashya wela thiyenawa. 2018 anka 15 darana 2054 6 2054 අංක 8 2054 අංක 9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග කීපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ 50 වලින් කියවෙන්නේ පසුගිය අයවැයන් තුලින් 2017 අයවැයේදී හඳුන්වා දුන්නා මේ රටේ ත්‍රී රෝද රථ වෙනුවට ඒ රෝද හතරේ වාහනයක් භාවිතයේ පිළිබඳව 2017 අයවැයේදී ගරු මුදල් ඇමැතිතුමා මේ රට හඳුන්වා දුන්නා. ඒ වාහනය අපේ රටේ නීති පද්ධතියට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ඒ වාහනයට නමක් යොදවලා ඒ වාහනය අපේ රටේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුලින් ඒ නීති පද්ධතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මෝටර නිවස නමින් අලුත් වාහන පද්ධතියක් හඳුන්වා දීම සඳහා තමා මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. රෝද හතරේ වාහනය ත්‍රී රෝද රථයට හා සමාන එහා සමාන යුක්ත රෝද හතරේ වාහනය ක්‍රොඩි සයිකලය නමින් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම මෝටර් නිවස යන නමින් හඳුන්වා දීලා තියෙන්නේ අර ඉංග්‍රීසි වචනයෙන් කියනවා කැරවෑන් වාහනයක සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ඒකේ
ඕඩර් ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුලාසෙන්ට පැමිණුණේ ඇත.
කාර්යකසා සභාපතිතුමනි එම වාහන වර්ග දෙක අපේ නීති පද්ධතිය ඇතුළත් කරලා වාහන පද්ධතියට හඳුන්වා දීම සඳහා තමයි මේම ගතිවිශේෂ ගැසට් පත්‍රය එකක් එක් ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කොඩි සයිකලයේ නමින් හඳුන්වන වාහනය ත්‍රී රෝද රථය සමාන නමුත් රෝද හතරේ වාහනයක්. මේ වාහනය CC199යි CC499 අතර තියෙන වාහනයක්. මේ වාහනය ලියාපදිංචි කිරීමේ අවශ්‍ය මුදල් කොපමණද රක්ෂණය සඳහා අවශ්‍ය මුදල් කොපමණද ඒ සියල්ලම මෙම ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඒ වගේම තවත් ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා එම වාහනය අධිවේගී මාර්ගවලට ඇතුළත් නොකරන්න. මොකද අදී ඒක නිසා අධිවේගී මාර්ග පනතත් සංශෝධනයක් සිද්ධ වෙනවා මේ අද දවස තුල. ඒ වාහනය අධිවේගී මාර්ගවලට ඇතුළත් නොවිය යුතුයි කියන ගැසට් පත්‍රයත් මේ සමගම ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම එම වාහනය දැන්ට මේ ලංකාවේ විශාල ප්‍රමාණයක් නෑ පහක් පමණ තමයි මේ වාහන දැන්ට ලංකාවට ගෙනලා තියෙන්නේ මේ වාහනය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ඉදිරියේදී අපි කටයුතු කරනවා ත්‍රී රෝද රථ වෙනුවට රෝද හතරේ මෙම වාහනය ඒ වගේම අර නිවස මොටර් නිවස කියන එකත් විශේෂයෙන්ම මේ රටේ සංචාරකයන් බහුල පැමිණෙන අද කාලයක් දැන් විශේෂයෙන්ම දැනට මිලියන 2කට අධික ප්‍රාංචාරණ ප්‍රමාණයක් පැමිණෙනවා ඒ සංචාරකයන්ගේ පැමිණීම සමග ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ මෝටර් නිවස යන වාහනය පන්ති අපි හඳුන්වා දීලා තියෙන්නේ විශේෂයෙන්ම අද අපි විශේෂ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ අනුමැතිය ප්‍රාර්ථනා කරනවා පතනවා ඒ වගේම විශේෂයෙන්ම අද මෙම ගැසට් පත්‍රයක් තවත් එක් ගැසට් පත්‍රයක් තියෙනවා 2017 අයවැයේදී යෝජනා වුණා දඩමුදල් වැඩි කිරීම දඩමුදල් ඒ වෙලාවේ සමාජයේ කතිකාවතක් ආවා දඩමුදල් රුපියල් 25000 දක්වා වැඩි කළ යුතුයි කියලා සමහර දඩ වර්ග සඳහා විශේෂයෙන්ම 2017 අයවැයේදී රුපියල් 2500කින් දඩමුදල් වැඩි කළ යුතුයි කියන යෝජනාවේදී මට මතකයි එවකට හිටිය මුදල් නැමැති රවි කරුණානායක මැතිතුමා සමග අපි සාකච්ඡාවක් තිබුණා. ඒකට විරුද්ධ වුණේ 2500 වැඩි කරන්න විරුද්ධ වුණු පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වෙනත් සංගම් ඇවිල්ලා අපි සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී තමයි ඇති වුණේ මේ 25000 තත්ත්වය. අපි මේ ගැන සාකච්ඡා කරද්දී එක් පෞද්ගලික බස් රථ සමාගම කිව්වා සාමාන්‍යයෙන් බීමතින් රිය පැදවීම වගේ වටන රුපියල් 25000ක වගේ දඩයක් ගැහුවත් කමක් නැහැ කිය. එන්න ඒ තුලින් තමයි මේ 25000 කතිකාවත සමාජයට ආවේ. නමුත් අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා මේ පිළිබඳ සමාලෝචනය කරන්න. ඒ කමිටුවේ නිර්දේශ දෙකක් ලැබිලා තිබුණා. දඩ මුදල් අය කිරීම සහ ඒ දඩ වර්ග හඳුන්වා දීම. එසා නැමත ඒ කමිටුව තුලින් නව දඩ වර්ගත් සමග දඩ වර්ග 33ක් හඳුන්වා දීලා තියෙනවා. ඒ 33ට විශේෂයෙන්ම ඒ මෝටර වාහන වැරදි මාර්ග වැරදි සඳහා මේ වැරදි 33ක් හඳුන්වා දීලා තියෙනවා. ඒ 33ට අය කරන ස්ථානීය දඩ මුදල් මෙම ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම රුපියල් 25000 දක්වා තිබිච්ච ඒ දඩ මුදල එදා ඒ සාකච්ඡාවට සමාජයේ කතිකාවත විශේෂයෙන්ම අර කමිටුව මගින් රුපියල් 3000 දක්වා අඩු කරලා දැනට රුපියල් 3000ක් තමයි උපරිම දඩයක් තියෙන ස්ථානීය දඩයක්. ඒ දඩ වර්ග දඩ වැරදි 33 තුල උපරිම තියෙන රුපියල් 3000යි අවමේ රුපියල් 500යි. රුපියල් 500 සිට රුපියල් 3000 දක්වා එම ස්ථානීය වැරදි සඳහා දඩ මුදල් අය කරන්න අද මේ පාර්ලිමේන්තුවේ අවසරය අනුමැතිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ දඩ මුදල් සංශෝධනයේ බලාපොරොත්තු වෙනවා විනයගරුක රියදුරන් බිහි කිරීම ඒ වගේම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ විශේෂයෙන්ම මාර්ගයේ ගමන් කරන අයගේ ජීවිත ආරක්ෂා කිරීම වැනි දේවල් තමයි විශේෂයෙන්ම මෙම දඩ මුදල් වැඩි කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි විශේෂයෙන්ම දඩ වර්ග 7ක් ගැන අපි ඒ කාලේ 2017 වෙන් පස්සේ මේ රටේ සමාජ කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන් බීමතින් රිය පැදවීම අධික වේගයෙන් රිය පැදවීම රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම ආරක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම ඒ වගේම දුම්රිය හරස් මාර්ගයකින් දුම්රිය ගේට්ටුව වසා තිබෙවිදී අනවසරයෙන් දුම්රිය මාර්ගයට ඇතුළත් කිරීම වමෙන් ඉස්සර කිරීම ඒ කියන වැරදි 7 පිළිබඳව තමයි විශේෂයෙන්ම මේ වෙලේ සාකච්ඡා වුණේ. ඒ කෙසේ වෙතත් ඒ සාකච්ඡාව තුළින් අතිගරු ජනාධිපතිතුමාගේ එම කමිටුවේ නිර්දේශ මත තමයි දැන් මෙම වැරදි සඳහා ඒ වැරදි වර්ග 33 හඳුනාගෙන ඒ සඳහා විශේෂයෙන්ම දඩ නියම කරලා තියෙන්නේ. එනිසා මම හිතනවා මේ දඩ නියම කිරීම තුළින් ස්ථානීය දඩ නියම කිරීම තුළින් අපේ රටේ විනයගරුක රියදුරන් බිහි වෙලා අපේ රටේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මම අර මුලින් කිව්වා වගේ නව වාහන පන්ති දෙක හඳුන්වා දීම තුළින් අපේ රටේ විශේෂයෙන්ම සංචාරකයන්ට පිටරටවල කැරවෑන් නමින් හඳුන්වන තමන්ගේ වාහනය දැන් මෙතන හුඟක් අය අපේ මන්ත්‍රීවරු පිටරටවල ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වාහනවල පිටිපස්සේ අමුණගෙන යන තමන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇඳන් සහිත ඒ සියලුම මේ වාහනයක් අපේ රටේ මම හිතන්නේ දැනටත් අපේ සමහර ආයතනින් මේ නිෂ්පාදනය කරලා තියෙනවා. මේවා ආනයනය කරලා තියෙනවා. මේවා මේ අපේ වාහන පන්තියට අඳුන්වා දීලා ඒ තුළින් මේ රටේ නව වාහන පන්ති අඳුන්වා දීම තමයි අද අපි සිද්ධ කරන්නේ. ඒ නිසා මම හිතනවා අද මෙම හඳුන්වා දීම තුළින් විශේෂයෙන්ම අර කොඩි සයිකලය කියන වාහනය මේ රටේ ජනතාව අතර ඉතාමත්ම ජනප්‍රිය වෙයි. මක්නිසාද ත්‍රී රෝද රථය වෙනුවට රෝද 4 කුඩා වාහනයක්. ඒ රෝධාතරේ කුඩා වාහනේ සාමාන්‍යයෙන් හතරත් පහත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් ත්‍රී රෝද රථයේ වෙනුවට ඒ නිසා විශේෂයෙන්ම ඒ ක්‍රොඩි සයිකලයේ කියන වාහනය CC එක 199ත් CC 499ත් අතර තියෙන වාහනයක් ඒ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මේක පාවිච්චි භාවිතයට ගන්න පුළුවන් මිලත් ඉතාම අඩුයි මම හිතන්නේ ඉදිරියේදී මේක ජනප්‍රිය වෙයි අද අදින් පසුව මේක නීතියක් බවට පත් වුණාම මේ රටේ වාහන පද්ධතියේ නීතියක් බවට පත් වුණාම එම ක්‍රොඩි සයිකලයේ කියන වාහනය මේ රටේ ජනතාව අතර ඉතාම ජනප්‍රිය වෙයි කියලා අපි හිතනවා ඒ වගේම මෙම වාහනේ මම මුලින් කිව්ව වරේ අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීම වෙන්නේ නැහැ ඒකත් ඒ අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීම තහනම් කිරීම සඳහාත් අද මේ නියෝගය ඉදිරිපත් කළ තියෙනවා මොකද ත්‍රී රෝද රථ දැනටමත් අධිවේගී මාර්ගයේ ගමන් කරන්න බෑ ඒ ත්‍රී රෝද රථයේ සමාන රෝද හතරේ වාහනයක් නිසා මේ අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීම මේ මගින් තහනම් කරලා තියෙනවා ඒ නිසා අද සිට ඒ ක්‍රියාත්මක වෙනවා ඒ වගේම විශේෂයෙන් මේ දඩ වර්ග අපි 2015 2018 ජනවාරි 15 වෙනිදා තමයි මේ අතිවිශේෂ ගැසට් පට්ටිය ඉදිරිපත් කළේ ඒ තුලින් අඳුන්වා තියෙන දඩ අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වැරදි වර්ග 33ට ඒ නව දඩ මුදල් අය කිරීම ඒ නිසා මෙම පනත් ඉදිරිපත් කිරීම තුලින් අපේ මේ රටේ තියෙන විනයගරුක රියදුරු මම මුලින් කිව්වා වගේ විනයගරුක රියදුරන් බිහි කරලා මේ රටේ මාර්ග ආරක්ෂාව පිළිබඳ මොකද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අයත් වෙන්නත් අපේ අමාත්‍යාංශයට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තුලින් මේ රටේ රිය අනතුරු අවම කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරනවා මේ රිය අනතුරුෙන් පසුගිය කාලේ අවුරුදු 30 දිවිච්ච යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ රිය අනතුරු වලින් මිය යනවා දිනපතා දවසකට සාමාන්‍යයෙන් 7ක් 8ක් පමණ ආසන්න ප්‍රමාණයක් රිය අනතුරු වලින් මිය යනවා ඒ නිසා අපි කොපමණ මේ නීති දැම්මත් විනයගරුක රියදුරෙක් බිහුනේ නැත්නම් ඒ රියදුරා අතින් යම්කිසි දෙයක් වැරදි සිද්ධ වෙලීට තියෙනවා. ඒ නිසා අපි තව වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නව ත්‍රී රෝද රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා දීමේදී දවසක වැඩමුළුවක් තියලා ඒ වැඩමුළුවේ සමත් වෙන අයට සහතික පත්‍රයක් දීලා ඊට පස්සේ තමයි අපි රියදුරු බලපත්‍රය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර ක්‍රමයේ අඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙන ඉදිරියේදී තමන් වැරදි කරපුවාම ලකුණු අඩුවීමේ ක්‍රමයක් දීලා වැරදි වැඩිය කරපුවාම ඒ ලකුණු වැඩි වෙලා ඒ රියදුරු බලපත්‍රය අහිමි කරන්න බලාපොරොත්තු වෙනවා ඒ එවැනි පනතකුත් අපි දැන් සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මෙවැනි පනත් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අවම රිය අනතුරු අවම කරලා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරලා විනයගරුක රියදුරන් බිහි කිරීම ඒ නිසා මම අද අපේ පාර්ලිමේන්තුවේ මේ සඳහා අනුමැතිය බලාපොරොත්තු වෙනවා බොහොම
ස්තුතියි
ගරු සභාපතිතුමනි මේ මෝටර රථ පනතට අදාළ කරන රෙගුලාසි වෙනස් කරන්න ඉදිරිපත් කර තිබෙන ගැසට් නිවේදන සම්බන්ධ යම් කරුණු කීපයක් කියන්න කැමැතියි. පළමුව එක තමයි මෝටර රථ නීති ශක්තිමත් කරන එක පාරේ විනය හදන එක සම්බන්ධව සතුටු වෙනවා. මා දැනගන්න කැමැති ඇමතිතුමාගේ පැහැදිලි කිරීම යටතේ. ඒ වගේම අපි දැනගන්න කැමැති මේ ඔබතුමාගේ ඇමතිතුමා කෝ කියලා. ඔතුමා ඊයේ ඉඳලා හොයාගන්න නැහැ. සාමාන්‍යයෙන් රෙගුලාසියක් ඉදිරිපත් කරනකොට සාමාන්‍යයෙන් අපි දන්නේ ලංකාවේ ඉන්නව නම් ඇමතිවරයා තමයි ඉදිරිපත් කරන්නේ. ඔබතුමාට දිගටම කරගෙන යන්න ලැබේවා කියලා අපි හිතනවා. ඒ වගේම සභාපතිතුමාටත් තනතුර ඉහළයයි කියලා අපි හිතනවා. සභාවේ ගරු ඇමතිතුමනි මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ නව ස්ථානීය දඩ යටතේ 33 වෙනි එක දාලා තියෙනවා විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනේ තබා ගැනීමට අසමත් වීමට දඩයක් ගහනවා. දැන් විමෝචන සහතිකේ දුම් සහතිකය කියලා අපි කියන එක ගන්න يعني ඒක අපි ඉදිරිපත් කරලා තමයි ලයිසන් එක ගන්නෙ. ලයිසන් එක ගන්න බෑනේ දුම් සහතිකේ නැතුව දුම් සහතිකය ඉදිරිපත් කරන්න ඕන, ඉන්ෂුරන්ස් එක ඉදිරිපත් කරන්න ඕන. ඉන් පසුව තමයි අපි ගන්න ලයිසන් එක හම්බ වෙන්නේ. ඉතින් ලයිසන් එක තියෙනවා නම් ආයිත් මොකටද මිනිස්සු මේ විමෝචන සහතික උස්සගෙන යන්නේ
තිබුණා ඒ විමෝචන සහතිකය සමන් ළඟ තිබුණත් අනිවාර්ය අනිවාර්ය කරලා තිබුණා හැබැයි මේක මේ පන්ත මගින් රුපියල් 500ක දඩයක් නියම කරලා තියෙනවා මොකද ඒක අනිවාර්ය වීමක් බලාපොරොත්තු වෙලා තිබුණා ඔය ඉතින් මම හිතන්නේ මේ සංශෝධන ඉදිරිපත් කරපු වෙලාවෙත් මේකට කවුරුත් විරුද්ධ වුණේ නැහැ
නෑ කවුරුත් විරුද්ධ වෙන එක නෙමෙයි මම අහන්නේ ඔබතුමාලේ දැන් මේ විශේෂ ගේන ඇමතිතුමා ඔබතුමාට තර්කයක් තියෙන්න ඕනේ මොකටද දැන් අපි මේ ලයිසන් එක ගන්න මේක අවශ්‍ය නම් ඒකට අදාළ කරන සපෝට් ડોකියුමන්ට් උස්සන් යන්න ඕනේ නෑනේ මිනිස්සු.
ඒ වාහනේ ඇතුලේ තිබුණා නේද වාහනේ තිබුණා නේද ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ඒක.
වාහනේ තව දේවල් තියා ගන්න පුළුවන්. මම නෑ එහෙම නේ මම කියන්නේ ඒක ඔබතුමාලා තර්කානුකූල නෑ.
දැන් දැන් එහෙම එහෙම ඔහම තරකරොත් එහෙම අපි හඳුනුම් අපි පාස්පෝර්ට් එක කරගෙන අපිට කියන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකෙන් කිව්වොත් ඔයාගේ ඇප්ලිකේෂන් එකයි ඔයාගේ ෆොටෝ එකයි ග්‍රාමසේවක සහතික තරංගෙන් කියන්න පුළුවන්. ඇයි මේ වද දෙන්නේ මිනිස්සුන්ට? අනිත් ඒවා සම්බන්ධ අපිට විශේෂ විවේචනයක් නැහැ. සාධාරණව තම යම් ආකාරයක දඩ තියෙන එකට කොහොමද දඩ තියෙන්නේ පැයි? යම් ප්‍රමාණයක් වැරදි වලට. නමුත් මේවා ගත්තට පස්සේ මොනවද මේ? මේවයින් තමයි මිනිස්සුන්ට එපා වෙන්නේ නීති රකින්න. ඒක ඊළඟ එක. මහ ලොකු උත්පාදයක් නෙමෙයි. නෑ නෑ මට බාධා. ඒක තමයි මතුම මේවා අයින් කරන්න මිනිස්සුන්ට වද දෙන්න අවශ්‍ය නැහෙනි. පාරේ විනය හදන්න ඕන. ඊට පස්සේ වෙන්නේ මේවට තමයි මිනිස්සුන් දඩ ගහන්නේ පොලිසියේ. මටත් මෙහෙම එකක් වෙලා තියෙනවා. හැබැයි මම ඔබතුමාක වගේ වාහනේ තිබුණා මම දුන්නා එතුමාට. මම එතන මේ අවුරුදු ගානකට කලින් මම අහුව ඇයි මේක අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ වෙන්නේ හරි. හරි මේ එක එක දෙයක්. ඒක ඇත්තට ඔබතුමා මේක වෙනස් කරන්න. ඊළඟ දේ තමයි කරු සභාපතිතුමනි දැන් ඔබතුමාලගේ දැන් මේ තියෙන්නේ මිනිස්සු කරන වැරදි නිසා වලට දඬුවම් කරන එකනේ. ඒක ඒකට අවශ්‍යයි. ඔය දඬුවම් අවශ්‍යයි නේ වැරදි වලට. නමුත් දැන් පාරේ තියෙන වැරදි නිසා වෙන දඬුවම් මේ අනුතුරු වලට ඔබතුමාල වගේ කියන්නේ නැහනේ. මම ඔබතුමාලා අමාත්‍යංශ වශයෙන් පාරේ සිද්ධ වෙන අඩුපාඩුකම් පාරේ තිබෙන අඩුපාඩුකම් නිසා මම කියන්නේ මේ පාරවල් වල හැම එකම කාපට් කරලා නැති නිසා වගේ වල නෙමෙයි. සමහර ලාට දැන් කොළඹ නගරේ තියෙනවා පාරවල් මැද්දෙන් කාණු කපලා තියෙන සමහර අවස්ථා ගන්න වලට අපි ඒක නැහැ කියන්නේ. නමුත් ඒක හදලා නැහැ. ඒතකොට මිනිස්සු ගිහිල්ලා ඒවා වැටෙනවා. වාහන ගිහිල්ලා වැටෙනවා. ඒවා ඔබතුමාලගේ පැත්තෙන් තියෙන මේ කරන වැරදි. ඒවටත් මිනිස්සු ටිකක් ගෙවන්න ඕන. දැන් හයිවේ එකේදී මිනිස්සුන් සමහර ලාට ඇක්සිඩන්ට් වෙනවා. ජනතාවක වැරද්දෙන් නෙමෙයි. සත්තු පණිනවා. දැන් කුරුල්ල පියාඹන එක නතර කරන්න බැරි වෙන පුළුවන් ආණ්ඩුවකට. හයිවේ එක උඩින්. නමුත් අපි දන්නවා ඔය මොනවාද බල්ලෝ පනිනවා ඊට පස්සේ මම නිශ්චිත සිද්ධියක් දන්නවා නරියෙක් පනලා වැච්ච හානිය. ඉතින් වාහනේ ඇක්සිඩන්ට් වෙනවා ඊට පස්සේ ඒ වරද්ද කාටද? ඒ නිසා ඔබතුමාලක පැත්තේ ආණ්ඩුවක් විදියටත් මේ හයිවේ වල අඩු ගන්න ඔබතුමාලගේ ඒ සහ බී මාර්ග වල ඔබතුමාල මධ්‍යම ආණ්ඩුවෙන් බලන අයවයින් ඒවයි තිබෙන විශේෂ වැරදි නිසා විශේෂ අඩුපාඩුකම් නිසා වෙන වැරදි වලටත් එහෙනම් ඔබතුමාලා මිනිසුන් වන්දියක් ගවන්න ඕන. මොකද ඒවා දැක තියෙන තුරු සභාපතිතුමනි ඒවා හදන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ තිබිච්ච පාරේ තිබිච්ච රැල්ල තාම තියෙනවා සමහර තැන්. මට කියන්න පුළුවන් මේ මහා ඈතක නෙමේ කොළඹ හයිලවල් පාරේ. දැන් ගොන්න මාස දෙකකට කලින් තමයි එකයින් උනේ. අනුල විද්‍යාල ළඟ තිබුණා එක ගැට්ටක් අවුරුදු 20 ගානක් තිස්සේ තිබ්බා. ඉතින් ඒ නිසා ඔබතුමාලාගේ පැත්තෙන් ඒවටත් හදන්න ඒවටත් ඔය පනතේ බලතල ඇති. ඊළඟ තමයි ගරු ඇමතුමනි ගරු මම ඔබතුමාට කියන්න කැමති විශේෂම දැන් පොලිසියේ නිලධාරි මහතුරු සමහර අය හොඳ මහතුරු ගොඩක් ඉන්න අතර දැන් පාරේ වේගෙන් යන්නේ වේගෙන් යද්දී හරි නැත්තම් වාහන බලපත්‍ර චෙක් කරන්න හරි එතුමාලා වාහන නතර කරනවා. හැබැයි වාහන නතර කරද්දී යම්කිසි අපි අහලා තියෙන දේ මා දන්නේ පනතේ කුමක්ද තියෙන්නේ කියලා. අහලා තියෙන දේ තමයි වාහනේ වම් පැත්තෙන් නම් එන්නේ අදාළ පොලිස් නිලධාරියා සිටිය යුත්තේ වම් පැත්තේ. හැබැයි සමහර ලාවට පොලිස් නිලධාරියෙක් දකුණු පැත්තේ. ඇත්තටම ගත්තොත් එතුමාට පේන්නේ නැහැ මේ වාහනේ වැරද්දක් කරාද නැද්ද කියලා හරියට. එතකොට නමුත් ජනතාවට ඒ වයින් විශාල වශයෙන් හානි කරන එකයි බාධා කරනවා. ඒ නිසා ඒව සම්බන්ධව ඔබතුමාලා යම්කිසි චක්‍රලේඛයක් ඉදිරිපත් කරන්න පොලිස් අමාත්‍යාංශය හරහා හරි වාහන වැරදි රියදුරංග වැරදි සම්බන්ධ කටයුතු කරද්දී පොලිසිය මහතුරු මෙන්න මෙහෙම කටයුතු කර යුතුයි කියලා. නැතුව ඊළඟ දේ තමයි දැන් ඔබතුමාලා හැම හතරමං හන්දියක ඔබතුමාලා නෙමෙයි නගර සභාවලින් විවිධ ආයතන වලින් ගරු සභාපතිතුමනි ලොකුවට මේ LED පුරු දාලා තියෙනවා. එකක් මම පැමිණිලි කරා කිරුළපනේ පොලිසියේ ට්‍රැෆික් ඔෆිසර් කිරුළපන හන්දියේ බේස් ලයින් රෝඩ් එක පටන් ගන්න තැන තියෙනවා අති දවන්ත මොනාද මේ ඇඩ්වර්ටයිසින් කරන LED ස්ක්‍රීන් එකක්. එතන ගරු සභාපතිතුමනි ඊටාම ඒ කියන්නේ ඒක ආලෝකයේ මට්ටම ඊටාම ඉහළයි. ඊටාම අමාරු එතන මිනිස්සුන්ට ට්‍රැෆික් එකේ විනාඩි දෙකක් හිටියොත් ඔලුව කක්කම හැදෙනවා. එතන ඉන්න මම මේ පොලිසිය ට්‍රැෆික් මහත්තුතේ කතා කරද්දී මේ මිනිස්සුන්ට පිස්සු ඇදලා තියෙන්නේ. අධික ආලෝකය කියන්නේ දූෂණයක්. ඒක ආලෝක දූෂණයක්. ඒ නිසා ඒ වගනත් බලන්න මේ චක්‍රලේඛ වෙනස් කරනකොට තවතන් කීපයක් තියෙනවා. දැන් තවතන් තමයි සමහර තැන් වල මිනිසුන්ගේ අවධානය ඊටාම නරක විදියට වෙනස් වෙන පරිදි දාලා තියෙනවා මේ දැන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට යෝජනා කරනවා අන්න එවැනි දේවල් සම්බන්ධවත් මේ අපිට වැඩි මේ වගේ මාතෘකා කතා කරන්න හම්බෙන්නේ නැහැ. විශ්වාස බංග වගේ ලොකු ඒවා තමයි ඉන්නේ. හොරකම් වගේ ගොඩක් ලොකු ඒවා ඉන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී තමයි අපිට කියන්න තියෙන්නේ මේක. ඒකෙන් සැලකිලිමත් වෙන්න කියලා. තුන්වෙනි කාරණේ තමයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින කැමැති විශේෂයෙන්ම දැන් වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ තියෙන ඔබතුමාලගේ මේ නුගේකොඩ. මොකද මට සමීප ස්ථානයක් නිසා මට හැමදාම පේන දේ තමයි මිනිස්සු මහ විශාල දුකක් විඳිනවා ගරු සභාපතිතුමනි. ඒකේ පොලිමේ ඉන්නවා මිනිස්සු. ඉතින් අපි කියන්නේ මේක පුද්ගලික අංශය දෙන්න කියලා නෙමෙයි. මේක විමර්ශකත කරාට. කොළඹ නගරේ තව තැනක් දෙකක් පටන් ගන්න මේ වෛද්‍ය මොනාදේ මෙඩිකල් සර්ටිෆිකට් ගන්න තැන. මිනිස්සු උදේ ඉඳලා අතන පොලිම වල රස්සියාදු වෙනවා. ඉතින් ඒ නිසා එවැනි ඒවා මම ලොකු දේවල් නෙමෙයි. ඔබතුමාලා අධිවේගී මාර්ග හදන්න තරම් මහන්සි දෙන්න දෙයක් නෙමෙයි. ඒක මම ඔබතුමාලගෙන් යෝජනා කරනවා මේ අවස්ථාවේ.
තියෙනවා. අපි දැන් කොළඹ ඒ වගේ ප්‍රධාන විශාල දිස්ත්‍රික්ක වලට අපි තව කාර්යාලයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව් මම කියන්නේ අනිවාර්යයෙන්ම කොළඹට නම් තව ස්ථාන 3-4ක්වත් ඕනේ වෙයි. එතන විශාල යුද්ධයක් තියෙනවා මිනිසුන්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මා කිය අහන්න කැමති ඔබතුමාගේ දැන් මේ මේකේ ආර්ථික කොමක්ද කියලා ඔබතුමාගේ ගැසට් අංකය 1796 22 යටතේ ඔබතුමාලා මේ කලින් තිබිච්ච වෙළඳුන් විසින් මෝටර් වාහන විකුණුල් ලැබූ දින සිට කියලා තිබිච්ච කොටස ඉවත් කළා තිබෙනවා. වාහනයක් ලියාපදිංචි කිරීමේදී ආනයන කිරීමේ දින සිට කියලා තිබිච්ච එකට වෙළඳුන්ට ලැබිලා තිබෙන යම්කිසි සහනයක් කියලා තමයි මට මේක කියවද්දි තේරෙන්නේ. ඒ ඉවත් කළා තිබෙනවා මට පේන විදිහට. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ පිළිතුරු කතාවේදී මොකක්ද ඒකට බලපාපු හේතුව කියලා. ඒ වගේම තමයි ඔබතුමා මේ අලුත් වාහනයක් ගැන කිව්වා මේ ට්‍රොඩ් සයිකල් නේද? ට්‍රොඩ් සයිකල් කියලා ඒකේ අවශ්‍යතාවය පිළිබඳ අපිට දැනුවත් කිරීමක් වගේම මම දැනගන්න කැමතියි මේක මේ ආනයනය කිරීම පිටුපස කවුද ඉන්නේ කියලා. ඔබතුමා එකක් පැහැදිලි කරන්න ඕන. මොකද මේ වගේ එක එක මම මේ වාහනයට විරුද්ධ නැහැ. මට එහෙම පුද්ගලික ප්‍රශ්නයක් කොහෙත්ම නැහැ. හැබැයි මේක ඇතුළේ යම් කිසි මේ ගැසටුත් වෙනස්සලා එනකොට අලුත් වාහනයක් එක්ක මේක කවුරු හරි ආණ්ඩුවේ ඒජන්තයෙක්ද මේ ව්‍යාපාරයේ පිටිපස්සේ ඉන්නේ කියන එකත් ඔබතුමා පැහැදිලි කරනවා නම් හොඳයි. කවුද ගෙන්නන්නන සමාගම? මොකද අපි හොඳටම දන්නවා ලංකාවේ කළු සභාපතිතුමනි ලංකාවේ දේශීය නිෂ්පාදනයක් වශයෙන් මයික්‍රෝ එක පටන් ගන්නකොට පස්සේ ඒක වෙන වෙන පැති වලට ගියා. දූෂණත් එක්ක සම්බන්ධ වුණා යාත්‍රේ සමහර අය. නමුත් ඒක ගෙන්නනකොට අපි දැක්කා ඒකට විශාල වශයෙන් බාධා කරන්න යම් යම් වෙනත් දේවල් කරා. ඒක හදනකොට මෙහි. ඒක මෙහි නිෂ්පාදනය කරනකොට. ඒ වගේම මම ඔබතුමා මට විනාඩි දෙකයි තියෙන කරු අමතුමා මේ ඒ වගේම මම ඔබතුමාගෙන් කියන්න කැමතියි දැන් බලුවොත් එහෙම මට ඇත්තටම පාර්ලිමේන්තුවේ පරේක්ෂණාංශයේ නිලධාරී මහත්මීන්ට සහ මහතුරුන්ට ස්තුතිවන්ත වෙන ගමන් ඔවුන් ඊටාම මහන්සි වෙලා තොරතුරු සොයා දීලා තිබෙනවා. මේ අනතුරු පිළිබඳ ඒවයි ගත්තොත්ම 2017 ජනවාරි ඉඳලා සැප්තැම්බර් 30 දක්වා කරු අමතුමනි අනතුරු 28388ක් වෙලා තිබෙනවා. ඒකෙන් 2120ක් මරණ. මේ 2120න් 805ක් යතුරු පැදි අනතුරු. ඊට පස්සේ 298ක් තියෙන ලොරි වලින් වෙලා තියෙන අනතුරු. ත්‍රීරෝද රථ අනතුරු 270යි. ඒ කියන්නේ අවුරුදු 3ක දත්ත මට ඒ පරේක්ෂණ නිලධාරිතුමිය සොල දුන්නා. ඒ අවුරුදු 3ේම ගත්තොත් එහෙම කරු අමතුමා පේනවා වැඩිම තියෙන්නේ මේකෙන් 140 ගණනක් තිබෙන්නේ ඇත්තටම හැම අවුරුද්දකම මෝටර් සයිකල්. ඊළඟට තියෙන්නේ 3 wheelers. ඊට පස්සේ තිබෙන්නේ ලොරි රථ. ඒ නිසා මෙන්න මේ අනතුරු ඒ වගේම බරපතල අනතුරු තත්ත්වයක් ගත්තත් එහෙමයි මේ අනතුරු වලක්වා ගන්න. අනතුරු වලක්වා ගන්න රියදුරන් පුරුදු කිරීම සම්බන්ධව ඔබතුමා කෝ වැඩමුළුවක් කරනවා කියලා. මේ මෝටර් සයිකල් අනතුරු සම්බන්ධව ඇත්තටම ඔබතුමාලා සොල බැලුවොත් මෝටර් සයිකල් අනතුරු වලට සැලකිය යුතු වශයෙන් හේතු වෙනවා මහා මාර්ග වල තත්ත්වය. රියදුරන්ගේ නොසලකිල්ල කියන එක කොහොමත් පොදුයි. මෝටර් සයිකල් වලට බලපාන ප්‍රධාන එකක් තමයි පාරේ පොඩි වෙනසක් තිබ්බත් ඒකේ අනතුරු වල ලක් වෙනවා. ඒ නිසා ඔබතුමාලක පැත්තේ නිතර අනතුරු වෙන ස්ථාන යම්කිසි මේ ඔබතුමාලා කරන්න මෙතන අනතුරක් තියෙනවා කියලා බෝඩ් එකක් ගහන එක ඒවයි ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරන්න කියන ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.